수락 시대 산디아박 아드르니에 닐람베 이타바투니 아들 위드스나테 니드스나크 이리다 핸데바루에 බොහොම උස්නාතික දේශගුණයක් සාමාන්‍යයෙන් තියෙන කාලයක් කොහෙත් මෙහෙත් නිල්ලබත් ඒවගේම අකලට අනෝරා වැහි වහින්නත් පුළුවනි එන ගහන වැහි තිය නැහෙන විගුරන ගලාගෙන යන විස්සියල් එකතු වුණු උලඟත් එක්ක මහා මාරුතත් එක්ක වහිනවා. ඉතින් මේ දේශගුණ දෙකම එක වගේ තියෙන කාලයක් මේ සාමාන්‍යයෙන් තද රස්නේ දැඩි දාහේ ඒ වගේම හිටපු ගමන් අකලට වගේ වහින මහා වැහි අකුණු තිබක් මහා අකුණු කියන්නත් පුළුවන් තිමනන්තරන් තද වැස්සක්ද වැස්සි කියනවනම් මේ සම්පූර්ණයෙන් මෙහේ කෑම කාමරේ දානශාලාව යට වෙලා වහලෙනුත් වැටිලා එළියෙනුත් ඇවිල්ලා පීනන්න පුළුවන් තරමට වතුර පිරීලා තිබුණා. ඒ අස්පස් කරන්න ටිකක් වෙලාව ගියා. ඒ නිසායි ප්‍රමාද වුණේ අද වැඩසටහනට. එහෙම කරන අතරම මේ කාරණේම විදර්ශනාවට හොඳ කමටහනක් කියලත් එහෙම මානසිකාරයකුත් ඇති වුණා. කිහිප පැත්තකින්ම එක් පැත්තකින් මෙහෙම තද වැස්සක් බලාපොරොත්තු වුණෙත් නැහැ. තිබුණු ලොකු රස්නෙත් එක්ක පැහැදිලි අහසත් සමග හැබැයි මේ සමහර විට කාලගුණ විද්‍යාඥයන් දැනගෙන ඉන්න ඇති අනාවැකි කියන්නත් ඇති. නමුත් කොහොම හරි ඒ සියල්ලම පැත්තකින් තියලා එක්වරම නියව ලුවට කඩාගෙන වැටලා හසින්. එතකොට මේ එක කාරණයක් තමයි පෙරලෙන්න පුළුවන් කියන කාරණය. ඕනෑම දෙයක් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලෙන්න පුළුවන්. අපට නොදන්නවා අපගේ අනුමැතිය නොඉල්ලා ඒ වගේම අපෝ ගණන් ගන්නෙත් නැතුව එයින් මොනවාගේ කාට හානියක් වෙයිද කාට යහපතක් වෙයිද ඒ ගැන කිසිම තැකීමක් නැතිව අනුකම්පා විරහිතව දේවල් කනපිට පෙරලෙන්න පුළුවනි උඩු යටිකුරු වෙන්න පුළුවනි. එතනදී මේ අනුකම්පාව යෙදීම තේරුමක් නැහැ. කාගෙන් අනුකම්පාව යෙදින්නද? සබා දහමෙන්ද, අහසෙන්ද, වලාකුල් වලින්ද, ඉරෙන්ද, හුලඟින්ද? නැහැ. ඉතින් මේ ඕනෑම දෙයක් එහෙම වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් සම්පූර්ණයෙන්ම අනික් පැත්ත හැරෙන්නේ නැති වෙයි කියා කියන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. එහෙම හිතන් ඉන්නවා. ලොකු විශ්වාසයකින් ඉන්නවා. අධිවිශ්වාසයකින් කටයුතු කරනවා. එහෙම කළත් හිතවතුනි අනපේක්ෂිතව වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා කියන්නේ මේ ටික ටික වයසට යනවා, කෙස් පැහෙනවා, එහෙම වෙනසක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම එක විනාඩි කිහිපයකින් විරුද්ධ පැත්තම ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ එක කාරණයක්. ඒ වගේම මේ දැන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඒ නිසා වෙලාවට එන්න ලෑස්ති වෙනකොට තමයි මේ සිද්ධිය දැක්කේ. ඉතින් එකහක් බලාගෙන ඉන්නත් බෑ. විශ්වල වැටෙන්නත් පුළුවන්. කෑම කාමරයේ භාවිතා කරන ඇයට ඒක භාවිතා කරන්නත් බෑ. තේ එකක් හදාගන්නවත් ගිලම්පස කෝප්පයක් හදාගන්නවත්. ඒ නිසා එතකොට අපේ සැලසුම් ඔක්කොම වෙනස් කරන්න වෙනවා. මේ මොන සැලසුම තිබ්බත් ඒ සැලසුම ලෝකෙටම කියලා තිබුණත් ලෝකෙම දැනුවත් කරලා තිබ්බත් සමහර අවස්ථා එනවා සම්පූර්ණයෙන්ම අතහැරලා ගන්න කල් දාන. දැන් එය ඒ ගැන සිතිවිලි එනවා. ඒ වතුර අස්කන්න අතර බිම වියල් වේලන අතර මේ සිතිවිලි එනවා. දැන් බලාගෙන ඇති අද නැද්ද කියලා හිතනවා ඇති. සමහර විට පණිවිඩවල ඇති. ඒ වගේම ඒවලක් තිබුණා. ඉතින් දැන් එතකොට ඒ සිතිවිලිත් ඔළුවේ වැඩ කරනවා. හැබැයි දැන් ඒ ගැන හිත හිත දෙගිඩියාවෙන් එතනත් නැතුව මෙතනත් නැතුව ඉන්නත් පුළුවන්. මනසින් විදසුන්ට නිදසුනක් සමගත් කායිකව ඒ දානශාලාව ඒ ජල ඉවත් කිරීම ඒ වැහි වතුර ඒ මඩ අයින් කිරීම ඒ සමග ඉන්නත් පුළුවන්. නමුත් එතන මෙලෝ භාවනාවක් නැහැ, සමතයක් නැහැ, සතියක් නැහැ, විදර්ශනාවක් නැහැ, මොනවත් නැහැ. ඉතින් මේ එතකොට අපිට ඕන තෝරා ගන්න වෙනවා ඒ මොහොතට වඩා සුදුසුම දේ කුමක්ද කියලා. දේවල් අත්හරින්නත් වෙනවා. අත්හැරීම නිසා පාඩු වෙන්නත් පුළුවන්. නමුත් සමහර අවස්ථා තියෙනවා තෝරා ගන්න ලොකු විකල්ප නැහැ. 10ක් 15ක් නැති වෙලාවල් එහෙම අවස්ථාවලට අප ලෑස්තිද? මොනතරම් ලස්සන සැලසුම්, මොනතරම් පිරිසකට දැනුම් දීලා සූදානම් වෙලා හිටියත් එක මොහොතක සිදුවන දෙයකින් අර කාලයක් සැලසුම් කළ දේවල් අත්හරින්න වෙනවා. ඉතින් මේ මට වැඩිය මේ හිතවතුන්ට වැඩි වැඩියෙන් සිදු වෙනවා ඇති මේ ගත කරන ජීවිතත් එක්ක. මෙතනදී සතුටින් අතාරින්න පුළුවන්. ඒක තමයි වැදගත්ම කාරණිය. පසුතැවීමකින් තොරව, දෙගිඩියාවකින් තොරව එක හිතකින් එකක් අත්හැරලා අනිත් එකට සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඒතර මේ තමා ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ අප කවුරුත් ඇති කරගත යුතු දෙයක්. සැලසුම් හදන්න අවශ්‍යයි අනාගතයට. ඒ අතරම සැලසුම් හදන්න ලොකුවට දැනට සුදුසු නුවණක් ඕනේ. නමුත් දැනට සුදුසු නුවණ ඕන වෙන්නේ සැලසුමක් නැතුව බලාපොරොත්තුවකින් තොරව දැනුම් දීමකින් තොරව අනපේක්ෂිත කිසියම් ගැටලුවක් ඇතිවන විට අන්න ඒට මුහුණ දෙන්න. කොහොමද මුහුණ දෙන්නේ? මොනවද කරන්නේ? මේ සිද්ධිය නම් ඉතාම සුළු සිදුවීමක්. ඊට වැඩිය බැරෑරුම් සිදුවීම් මේ හිතවතුන්ගේ ජීවිත වල පිරී ඉතිරිලා ඇති. අන්න ඒ වගේ අවස්ථාවල මොකද කරන්නේ? ඒකට ප්ලෑන් එකකුත් නැහැ. ලෑස්තිවලක් නැහැ. සමහරට කවුරුවත් උදව්වටත් නැහැ. කී කීන්නත් වෙලාවක් නැහැ. එතෙන්දී සාමාන්‍යයෙන් එක්කෝ කලබල වෙනවා. හොඳටම කලබල වෙනවා. පැනික් වෙනවා කියන්නේ හොඳටම කලබල වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ඔය දමල ගහලා යනවා. ඒක අපේ සැලැස්ම තිබුණ නැහැ. සැලැස්මත් එක්කම ඉන්නවා. ප්ලෑන් එකත් එක්කම ඉන්නවා, බලාපොරොත්තු වුණු විදිහටම ඒ දේවල් කරනවා. මේක සැලැස්මේ කොටසක් නෙවෙයි කියා සම්පූර්ණයෙන්ම අතෑරලා මගහැරලා යන්නත් පුළුවන්. ඒ දෙවෙනි කාරණය සාමාන්‍ය ওই දෙක තමයි වෙන්නේ. එක්කෝ එහෙම අනපේක්ෂිත බැරෑරුම් තත්වයකට මුහුණ දුන්නහම කලබල වෙනවා, හොඳටම කලබල වෙනවා, පැනික් වෙනවා කියන තත්ත්වයට එන්න පුළුවන්. ඇවිල්ලා දඟල දඟල ඉන්නවා. එහෙම නැත්නම් නොසලකා හරිනවා. නොසලකා හැරලා තමන්ගේ පිල්ල යනවා. කොච්චි යනවා පිල්ල, මේවා හින්දා වෙනස් කරන්නේ නැහැ. ඉතින් මේ දෙකටම ලොකු ස්ථානෝචිත ප්‍රඥාවක් ඕනේ නැහැ. කොහොමත් කලබල වීමේදී ප්‍රඥාවක් නැහැනේ. ප්‍රඥාව නිශ්චලයිනේ. ඒතර කලබල වීම තුල කොහොමත් ස්ථානෝචිත ප්‍රඥාවක් නැහැ. එතනට සුසුදුණක් නැහැ. අර ඒ සැලැස්මෙම කටයුතු කරන්නත් ස්ථානෝචිත ප්‍රඥාවක් ලොකුවට ඕනේ නැහැ. මොකද සැලැස්ම හදලා තියෙන්නේ පීලි දෙක හදලා තියෙන්නේ, ඒ පීලි දෙකේ කොච්චියට යන්න තියෙන්නේ. හැබැයි දැන් මේ වගේ තීරණාත්මක අවස්ථාවක එහෙනම් මොකද කරන්නේ කියලා හිතලා අහන්න කෙනෙකුත් නැත්නම් තමන්ගෙන්ම විමසලා ඒට පිළියමක් යොදන්න තීරණයක් ගන්න තමයි ස්ථානෝචිත ප්‍රඥාවක් ඕනේ වෙන්නේ. ස්ථානෝචිත ප්‍රඥාව කියන දෙය, මේ ප්‍රඥාව ස්ථානෝචිතයි කොහොමත් ප්‍රඥාව ගබඩා කරලා තියන්න බෑ. දැනුම වගේ ඒ අවස්ථාව නිරීක්ෂණය කිරීමෙන්, අවස්ථාව අධ්‍යයනය කිරීමෙන්, අවස්ථාව හැදෑරීමෙන් තමා තීරණයකට එන්න පුළුවන් වෙන්නේ කුමක්ද කළ යුතු කියා. ඒ සඳහා මේ හොඳ සිහිමත් සිහි කල්පනාවක් තියෙන්න ඕනේ. ඒ අවස්ථාව සම්පූර්ණ නිරීක්ෂණය කරන්න. භාගයට කාලෙට නිරීක්ෂණය කළාම අපිට ලැබෙන තොරතුරු අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ නොවන තොරතුරු වලින් හරි තීරණයක් ගන්න බෑ. මුලින්ම කලබල නම් කලබලේ නැති කරගන්න වෙනවා. කිසියම් ක්‍රමයක් අපිට තියෙන්නට ඕනේ අපවම සංසුන් කරගන්න. අප දැන සිටිය යුතු කාරණා වලින් එකක් තමයි කොහොමද තමන්ව නිශ්චල කරගන්නේ. දැන් මේ ඉතාම වැදගත් දෙයක්. අත්‍යවශ්‍ය දැනුමක්. මොනදී දැනන් හිටියත් මොනතරම් ඥාන සම්භාරයක් තිබුණත්, සාගරයක් වගේ දැනුමක් තිබුණත්, හිතවතුනි තමන්ව නිශ්චල කරගන්න, තමන්ව නිහඬ කරගන්න, තමන්ව සම්සුන් කරගන්න දන්නේ නැත්නම් අර මුළු දැනුමම ගඟට කැපුවා ඉනි වගේ. ඒ දැනුමින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ප්‍රයෝජනයක් ගන්න බැරුව පමණක් නොවේ, තමන් ගොඩනගාගෙන තිබුණා නම් කිසියම් අභිමානයක්, කීර්තිනාමයක්, ආදරයක්, ගෞරවයක්, භක්තියක්, ප්‍රසාදයක්, ජනප්‍රියතාවක්, ඒ සියල්ලම කැඩිලා පිඳිලා දිය වෙලා වාෂ්ප වෙලා යන්න පුළුවනි. එක මොහොතක පාලනය කරගන්න බැරි කලබලයක් නිසා. දැර කියූ කාරණා ඒවා වැඩක් නැති වෙන්න පුළුවන්. ජනප්‍රියතාවයයි, කීර්තියයි, ප්‍රසාදයයි, ආදරයයි, ගෞරවයයි, භක්තියයි, පැහැදීමයි. දැන් මේවා අනිත් අයගෙන් ලැබෙන දේනේ. ඉතින් මේවා සත පහකට වටින්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් මෙහෙම දේවල් දවසින් ගොඩ නැගෙන්නේ නැහැ නේ. කාලයක් යනවා ගෞරවයක් ගෞරවනීය කෙනෙකු බවට පත් වෙන්න, පූජනීය කෙනෙකු බවට පත් වෙන්න, අනිත්‍යයේ බුහුමන් ලබන කෙනෙකු වෙන්න, ආදරය ලබන කෙනෙකු වෙන්න. ඉතින් අවුරුදු ගානක ප්‍රතිඵලයක් එක මොහොතක කලබලයකින් සම්පූර්ණයෙන්ම දැවිලා පිච්චිලා යන්න පුළුවන් අළු වෙලා. එහෙම වුණ අවස්ථා තියෙනවා. ඒ නිසා මේ ඒක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ තමන් කවුරුවත් නැති වුණත් තමන් විතරක් හිටියත් මේ තමන්ව සංසුන් කරගන්න බැරි කෙනා අදක්ෂයෙක්. ධර්ම විනය පැත්තෙන් බැලුවාම එහෙම කෙනෙකුට තමයි කියන්නේ මේ අසත්පුරුෂ අකෝවිද කියලා. අසත්පුරුෂ පුරුෂ අකෝවිද, අසත්පුරුෂයෙක් කියන්නේ තමන්ට තමන්ව පාලනය කරගන්න බෑ, තමන්ව සංසුන් කරගන්න බෑ. කලබල වෙන්න පුළුවන්, කලබලයක් වුණාම සංසුන් කරගන්න පුළුවන් වෙන්න ඕන. අකෝවිදෝ කියන්නේ අදක්ෂ කියන්නේ. අදක්ෂයි. දක්ෂ නැහැ. මොනවටද දක්ෂ නැත්තේ? මේ තමන්ව හසුරුවා ගන්න දක්ෂ නැහැ. ඉතින් මේ නම්බුනාම දෙකම දහමෙන් දෙනවා, සත්පුරුෂ අකෝවිද කියලා. ඉතින් වටිනාම දේ තමයි දැනගෙන සිටීම, කොහොමද තමන්ව හසුරුවා ගන්න. කලබල වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒ තමයි ඉලක්කය. කලබල වෙනවා, සංසුන් කරගන්නවා, ආයි කලබල වෙනවා, ආයි සංසුන් කරගන්නවා. ඉතින් මේ හිවරයක් නැහනේ. එනිසා අපට ඉලක්කයක් තියෙන්න ඕනේ. මේ තමයි ජීවිතය, මේ පිට ජීවිතයක් නැහැ. සියල්ල බොරුවක්. ඔය ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් කියලා කියනවා නම් ඒක බොරුවක්. එහෙම ගමනාන්තයක් නැහැ. ඒ නිසා දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ කියලා. ඒ එහෙම නෙමෙයි. මේ ප්‍රශ්නයක් නැති තැනක් ඇති. එහෙම දන්නේ නැති කෙනෙක් අර විදිහට කියන්න පුළුවන්. එහෙම දෙයක් නැහැ. ඉතර වීමක් නැහැ. මේ සුලිම තමයි තියෙන්නේ, දියරැලිම තමයි තියෙන්නේ, දියවැල් තමයි තියෙන්නේ, මහා සාගරයේ පමණයි, දූපත් නැහැ, ගොඩබිම් නැහැ. මේකේ මේ දියරැලි වලට අහු වෙන්නේ නැතුව, සුලි වලට අහු වෙන්නේ නැතුව පීන පීන ඉන්න එක තමයි හපංකම. අහු වුණත් කොහොම හරි පීනලා එන්න පුළුවන් නම් ඒ තමයි දක්ෂතාව. එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්නේ මේ මොහොත පමණක් අද්දුටු අය. සුලි, දියරැලි, දියවැල් පමණයි ඒ අය ජීවිතේම අත්දැකලා තියෙන්නේ. කවදාවත් දූපතක්, ගොඩබිමක් ඇහැටවත් දැකලා නැහැ. ඉතින් ඒ අයගේ එහෙම කෙනෙකුගේ අත්දැකීමකින් කියන එක සාධාරණයි. හැබැයි කවුරු හරි දූපතක් දැකලා, දූපතකට පය ගහලා ගොඩ වෙලා ඒ දියවැල් වලින්, ඒ සුලි වලින් සියල්ලෙම නිරුපද්‍රිත තැනකට ඇවිත් කියනවා නම් එහෙම තැනක් තියෙනවා. මූද ඉන්න එපා. මූදමනේ මේ ජීවිතේ කියන්නේ. ඔය සුලි වලට අහු වෙනවා, කැරකෙනවා, ආපහු පීනලා පීනලා එළියට එනවා. දියවැල් වලට අහු වෙලා හිතන්නේවත් නැති තැන් වලට ඇදගෙන යනවා. වෙනත් මහද්දීප වලට උනත් දියවැලිත් එහෙමයි. ඉතින් මේක තමයි ජීවිතේ කියන්නේ. මැරෙනකල් ඔය දිය රැල්ලක් වගේ උස් පහත් වෙවි ඉන්න එකයි තියෙන්නේ. හරියනවා වර්ධිනවා. ඒ කිය ඒ එහෙම කියන්න පුළුවන්. ඒක හැබැයි පටු දැක්මක්. එහෙම කියන දර්ශන ලෝකෙ තියෙනවා කියන පුද්ගලයන් ඉන්නවා. ශාස්ත්‍රෘත්වයෙන් ගරු කරන අය ඉන්නවා. අද ජීවමානත් ඉන්නවා. ඒ අයගේ දැක්ම එක පටු දැක්මක්. මොකද ඊට එහා දැක්මක් තියෙන ඇත්තන් අද්දුටු අය එබඳු ගුරුවරුන්, ශාස්ත්‍රූන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. දූපත් තියෙනවා, ගොඩබිම් තියෙනවා. ඉතින් අප හොඳටම අහලා තියෙන, කියවා තියෙන, රසවිඳ තියෙන ප්‍රකාශයක් තමයි අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ඔය පිරිනිවන් පාණ්ඩ කිට්ටු වෙලා අන්තිම බුද්ධ වචන කීපයට කලින් කරපු ප්‍රකාශයක්. අත්ත දීපා බහෝ. ඔව්, අත්ත දීපා බහෝ ඒ අර්ථ දෙකක් තියෙනවා. තමන්ට තමන් පහනක් වෙන්න, තමන්ට තමන් ද්වීපයක් වෙන්න, ගොඩබිමක් වෙන්න. ගොඩබිමක් වෙන්න පුළුවන්. දිය රැලි වෙන්නත් පුළුවන්. දිය රැල්ලක් පදාගෙන දිය රැල්ලක් වෙන්නත් පුළුවන්. පීනලා ගොඩබිමකට එන්නත් පුළුවන්. තමන්ටම පුළුවන් තමන්ව දූපතක් බවට, ගොඩබිමක් බවට පත් කරගන්න. අන්න ඒ බඳු ඉලක්කයක් ප්‍රායෝගිකයි. ඒ නිකම්ම අනුමානයක්, සුරංගනා කතාවක්, විශ්වාසයක් පමණක්ම නොවේ හිතවතුනි. ඒ ගැන හිතන විට, අත්දැකීම් තියෙන උතුමන් සමග කතා කරන විට ඕනෑම බුද්ධිමත් කෙනෙකුට පැහැදිලි වෙනවා එය හැබෑවක් වෙන්න පුළුවන්. ඒ හැබෑවක් වෙන්න පුළුවන්, ඒ හැත්තක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි ඉලක්කය වෙන්න ඕනේ. ප්‍රශ්න ඇති වෙනවා, විසඳනවා, ආයි ප්‍රශ්න එනවා, විසඳනවා, ප්‍රශ්න ඇති වෙනවා, විසඳනවා. එයින්ම සතුට වෙවි සිටීම නෙමෙයි. ප්‍රශ්නයක් අහම විසඳන්නත් ඕනේ. විසඳන අතරම මේ ප්‍රශ්න කියන ඒවා මතුවෙන මූලයේ කුමක්ද කියලා අඳුනගන්න ඕන. මේ ප්‍රශ්නේ පමණක් නෙමෙයි, මෙතෙක් කාලයක් ජීවිතේ ඇති වුණු සියලුම ප්‍රශ්න ඇතිවන මූලය කුමක්ද කියලා. මුල කුමක්ද කියලා. එතකොට මේ මුල හොයාගෙන යන්න නම් අපිට ගහක හෝ වැලක මේ අපිට අහුවෙන තැනකින් පටන් ගන්න එපා. නිකම්ම ඔය කොහරි පොලොවක් කාරලා මුලක් හොයාගන්න බෑනේ. තමාට වැල මෙහි තියෙන්නේ, මුල එහි තියෙන්නේ. අපි වැල දිගේ තමයි මුලට යන්න ඕනේ. සයිසලම් වැල ගිය තැන් හොයාගන්න ඕනේ. ඊළඟට තමයි මුල ගිය තැන හොයාගන්න පුළුවන්. ප්‍රශ්නයකින් අපිට මුලක් හොයාගන්න පුළුවන්, පොටක් පාදගන්න පුළුවන්. මේ සියලුම ප්‍රශ්න ඇති වෙන මූලයේ කුමක්ද කියා. අන්න විදර්ශනාව. විදර්ශනා කරන කෙනා ප්‍රශ්නෙටත් උත්තරයක් දෙනවා. ගැටලුවක් ආවම ඒ ගැටලුවත් බුද්ධිමත්ව විසඳගන්නවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. එතනින් සෑහීමකටපත් වෙන්නෙත් නෑ, සතුටු වෙන්නෙත් නෑ. දැන් ආයතනකින් තවත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉවරයක් නෑ. ඒ නිසා මේ මතුවෙන ගැටලුවකට විසඳුම් හොයන අතරම එතනින් යන්න පුළුවන් ප්‍රශ්න ඇති වෙන මුල මොකද්ද? ඇයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ? ප්‍රශ්න තමයි ජීවිතේ කියලා මතු පිටින් මහ දාර්ශනික ප්‍රකාශයක් කළා. ප්‍රශ්න නැති ජීවිතයක් නෑ. ජීවිතේ කියන්නේ ප්‍රශ්න, ප්‍රශ්න කියන්නේ ජීවිතේ, දුක කියන්නේ ජීවිතේ, ජීවිතේ කියන්නේ දුක. දැන් මෙහෙම කියා නවත්ත ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙන සිටීම නවත්තන්න පුළුවන්. නමුත් ප්‍රශ්න තියෙම නවතින්නේ නැහැ. ඒ නිසා අපි උල්පත හොයාගෙන යන්න ඕනේ. හැම ගැටලුවක්ම අපිට උල්පතට යන්න පාරක් පෙන්නනවා. තමන් ආවේ කොහෙන්ද කියලා දන්නේ ප්‍රශ්නෙම තමයි. මේ ප්‍රශ්නේ මතුනේ කොතනින්ද කියලා ප්‍රශ්නෙම තමයි දන්නේ. ඉතින් ප්‍රශ්නයක් එක්ක ගියොත් මුලට අන්න උල්පතට කිට්ටු වෙන්න පුළුවන්. දර්ශනා කරන කෙනා හැම ප්‍රශ්නකින් මෙහෙම මුල හොයාගෙන යන්න උත්සාහ නොකලත් අඩුම ගානේ දවසකට එක ගැටලුවක් දෙකක් හරි අරගෙන විසඳ ගන්න පුළුවන් වුණත්, බැරි වුණත්, විසඳුමක් දුන්නත් නොදුන්නත් මේ කාරණේට එනවා. දැන් මේ එහෙම ඉලක්කයක්, ඈත ඉලක්කයක් තියෙන්න ඕන. එහෙම ඈත ඉලක්කයක් තියෙන බව මතක් වෙන්නේ කිසියම් සංසුන්තාවයකට ආවහම. අර කලබල වුණාම ඒ ඉලක්කයක් තියෙන බව මතක වෙනවා. හොඳටම කලබල වුණාම අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීලා පැනික් වුණාම ඉලක්ක අමතක වෙලා යනවා. කළ යුතු දේ කරන්නේ නැහැ, නොකළ යුතු දේ කරනවා, ගල් ගැහෙනවා, මොනවා හරි වෙනවා. දැන් අර ඒව අතහැරලා ඔය ප්‍රශ්න අතහැර මග හැර යන කෙනාටත් ඉලක්කයක් නැහැ. එයාට තියෙන්නේ ගැලවීමේ ඉලක්කය තමයි. ගැලවීම කියන්නේ ෂේප් වීමේ ඉලක්කය පමණයි. වෙන ඉලක්ක නැහැ. ප්‍රශ්නයක් එන ගානේ බලනවා මග හැර යන්න. පුළුවන් එහෙම අවස්ථා සබා දහම දෙනවා ඇතිතරම් පැනලා දුවන්න. ඒ කරලා එක තැනකදී හිර කරනවා, හිර කිරිල්ල ආත්මෙට පැනලා යන්න බැරි. ඇඟත් දුරවල හිතත් දුරවල වෙලාවක කාත් කවුරුත් නැති අවස්ථාවක තමයි සබා දහම හොඳටම බලලා ඒ දඩේම කරන්නේ. එතනදී පිහිටක් නැහැ. කර කියා ගන්න දෙයක්වත් නැහැ. දන්න එකම දේ මග හැර යෑම, පැනල දිවීම. පැනල දුවන්නත් බෑ, මග හැර යන්නත් බෑ. උදව්වකුත් නැහැ. අන්ත අසරණ වෙනවා. ඔය ප්‍රශ්න වලින් පැනල දුව නැත්තන් සහ අනිත් අයට හිනාවේ නැත්තන් අනිත් අයගේ ප්‍රශ්න ගැටලු ආවහම හිනාවෙන චරිත තියෙනවනේ. එහෙම ඇත්තන්ට ඒක විපාක විදිහට මුහුණ පාන්න වෙන එක සංසිද්ධියක් තමන් හිර වෙනවා. එහෙම කෙනෙක්ව සබහාදාම හොඳටම හිර කරලා හරියට අර වතුර හැලියක නටන කකුලුවෙක්ගේ තත්ත්වයට ගෙනල්ලා මේ මුළු හැලියම නටනවා. මුළු හැලියම නටනවනේ. ඉතින් නටන්නේ සන්තෝෂයෙන්. මුළු හැලියම සතුටුයි කකුලුව හැර. කකුලුව මර විකාලෙන් කෑ ගහනකොට, දඟලනකොට මුළු වතුර හැලියම සතුටින් නටනවා. ඒ තමයි සබා දහමේ රීතිය, සබා දහමේ නීතිය. ඉතින් මේ සාධාරණද අසාධාරණද කවුද තීරණය කරන්නේ? සාධාරණයේ අසාධාරණයේ කොහොම වුණත් පැනලා දුවන කෙනෙකුට සබා දහම කැමති නෑ. සබා දහම සිදුවීම් නිර්මාණය කරලා දෙන්නේ මොහොන දීලා පරිණත වෙන්න. සබා දහමට අවශ්‍යයි පරිණත ජීවීන්, පරිණත සත්‍යයන්. සබා දහම තියාගන්නේ පරිණත සත්‍යයන්. තියාගන්නේ කියන්නේ සංසාරي තියාගන්නවා කියන එක නෙවෙයි. මේ ඒ අවස්ථා දෙදී ඉහළට 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 ගෙනියන්නේ පරිණත සත්‍යයන්, පරිණත වෙන ජීවීන්. එහෙම නැති අයට අවස්ථා කීපයක් දෙනවා. හැබැයි හැම අවස්ථාවකින්ම මග ඇරලා පැනලා දුවනවා නම් මග අරින්න බැරි, පැනලා දුවන්නත් බැරි දිනුමකුත් නැති තරඟයකට අවතීර්ණය කරනවා. ඒක දිනුමකුත් නැහැ. ඔහේ දුව දුව ඉන්න වෙනවා. හිතවතුනි, තමන්ව නිශ්චල කර ගැනීම, තමන්ව සංසුන් කර ගැනීම ලොකුම හපංකම. ලෝකෙ තියෙනවා නම් හපංකම්, ඒ හපංකම් අතර ලොකුම හපංකම තමා ආත්ම දමනය. ඉතාම චණ්ඩ ප්‍රචණ්ඩ දරුණු මිනිසුන් ඉන්නවා. එහෙම කෙනෙක්ව තව කෙනෙකුට පුළුවන් නම් ආණ්ඩු මට්ටු කරන්න, අල්ලගන්න, බැඳලා දාන්න, ඒක ලොකු හපංකමක්, ලොකු හපංකමක්. එහෙම සතෙක්ව ඊලා නොවුණු, එහෙම දරුණු සතෙක්ව කෙනෙකුට ඊලා කරගන්න පුළුවන් නම් එයත් ලොකු හපංකමක්. වීරයන් කියන්නේ එහෙමයිද? වීර. හැබැයි ඒවා මේ දහමට එනකොට ලොකු වීරකම් නොවේ. දුබලකම්. දුබලකම් කියන්නේ මේ තමන්ව හසුරවා ගන්න බැරිකම. තමන්ව සංසුන් කරගන්න නොහැකිකම, අදක්ෂකම. එය අසත්පුරුෂකමක්. සත්පුරුෂකම නෙමෙයි, අපේ සත්පුරුෂකම් අසත්පුරුෂකම් කියනකොට ඒ ලැයිස්තුවට අපි මේ කාරණේ දාන්නේ. නමුත් මේක ලොකු අසත්පුරුෂකමක්. සත්පුරුෂකම් මොකද? සියලුම සත්පුරුෂකම් වල පදනම තමයි තමන්ට තමන් පාලනය කරගන්න පුළුවන්කම. තමන්ට තමන්ව පාලනය කරගන්න පුළුවන්කම. මේ පාලනය කියන වචනෙටත් වර්තමාන සමාජයේ එච්චර කැමති නෑ, ආධ්‍යාත්මික සමාජයේ. ඒ ගැන මට වැඩිය විවිධ දේශන අහන මේ හිතවතුන් දන්නව ඇති, විවිධ ගුරුවරුන්ගේ දේශන අහන. පාලනය කරන්න එපා. පාලනයක් අවශ්‍ය නැහැ. ධර්මයේ පාලනයක් ගැන කියලානේ. පාලනය කරන්න එපා, ඔහි බලන් ඉන්න. ඉතින් මේ මෙහෙම කියන්නේ ඇත්තටම මේ පාලනය කරන්න බැරි කම නිසා. පාලනයක් කරන්න පුළුවන් කෙනෙක් කියනවා පාලනය කරන්න පුළුවන්, පාලනය කරන්න. පාලනයක් කරගන්න බැරි කෙනෙක් බැරිකම වහගන්නයි යමක් කියන්න ඕන නිසයි කියන්න පුළුවනි පාලනය කරගන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ කියලා. හරියට මේ අපේ ප්‍රාර්ථනා වගේ දෙව් මිනිස් සැප කෙලවර මොක්ෂේ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මොක්ෂයට කිසි දෙයක් කරගන්නේ නැහැ. කරන්නේ මේ දෙව් මිනිස් සැප විඳින්න ඕන ටික කරනවා. හිතාමතා දනිත්‍යතාවට හැම වෙලේම පින්කම්ම කර කර ඉන්න බෑනේ, පව්කම් කරනවා. ඉතින් කාලෙක කලින් කලට පින්කම් කරනවා. මේ පින්කමක් කරලා ප්‍රාර්ථනා කරනවා දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන. ඉතින් ඇත්තටම මේ මෙතන ලස්සන ඇඟ බේරා ගැනීම බෞද්ධ න්‍යායක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කවුරු මේ න්‍යාය හැදුවද දන්නේ. හැබැයි හරිම කපටි විදිහට හදලා තියෙනවා. ද කපටි බුද්ධියකින් අවශ්‍ය ඉන්න යන්න නෙමෙයි, ඉන්න ඕනේ. හැබැයි දැන් ඉන්න විතරක් ප්‍රාර්ථනා කරාම එතන අපේ බෞද්ධකමට මොකද වෙන්නේ? දැන් වෙන ආගම්න් ස්වර්ගයේ ප්‍රාර්ථනා කරාට කමක් නැහැ. ස්වර්ගය තමයි ඉලක්කය. නමුත් බෞද්ධයෙකුට ස්වර්ගය නෙවෙයි ඉලක්කය, දෙව් මිනිස් සැප නෙවෙයි ඉලක්කය, ඒ සියල්ල ඉක්මවා ගිය බ්‍රහ්ම ලෝකෙත් නෙමෙයි ඉලක්කය, නිර්වාණය. එනිසා අපිව උඩින් තැනක තියාගන්නත් ඕනෙකම තිබ්බා. බෞද්ධ කියලා කියන්නත් ඕනෙකම තිබ්බා. හැබැයි මොනවා වුණත් සංසාරේ ඉන්නත් ඕනේ. මේ සංසාරේට තියෙන කෑදරකම, පෙරේතකම, ඒක තියාගන්නත් ඕනේ. ඒ නිසා මේ සියල්ලටම හරියන මිල සූත්‍රයක් හැදුවා. මේ සූත්‍රය තමයි මෙහෙම කිව්වාම හරි දෙව් මිනිස් සැප කෙලවර. හිතවතුනි මේ දෙව් මිනිස් සැප කෙලවර එහෙම නිවනක් නෑ. දෙව් මිනිස් සැපවල කෙලවරකුත් නෑ, දෙව් මිනිස් දුක්වල කෙලවරකුත් නෑ. තියෙනවද එහෙම දෙව් මිනිස් සැපවල කෙලවරක් දුක්වල කෙලවරක්? නැහැ. නිවන් දැක්කහම තමයි කෙලවර වෙන්නේ. කෙලවර තමයි නිවන. නිවන් දුටුවහම කෙලවර වෙනවා මිසක් කෙලවර කරලා දකින්න නිවනක් නැහැ. කියන්නේ ඕනෑම දිව්‍ය ලෝකයක, මනුෂ්‍ය ලෝකයක, දිව්‍ය සැපක කෙලවරකට ගිහිල්ලා මේ විතර මෙතනින් කෙලවර. එයින් එහා නැහැ. ඉතින් එහෙම තැනක් නැහැ. ඒක රවුමක්. සංසාර චක්‍රයන්නේ තියෙක කොහෙද කෙලවරක් තියෙන්නේ? මේ සූත්‍රයේ ওই මිල සූත්‍රයේ හැදුව කෙනා කවුරු හරි මොනතරම් අවිද්‍යාවක ඉන්නේ ඇත්ද? නිවන් දැක මේ දෙව් මිනිස් සැප කෙලවර වේවා කියලා ප්‍රාර්ථනා කරා නම් ඊට වැඩිය බෞද්ධකමක් තියෙනවා. එතන අර්ථෙකුත් තියෙනවා. නිවන් දැක අමාමහ නිවන් සුව අත්පත් කරගෙන දෙවමිනිස් සැප කෙලවර කරගන්නට ලැබේවා. මේකට වැඩිය ඒ ප්‍රායෝගිකයි ධර්මානුකූලයි. ඉතින් මේ දැන් එහෙම වුණොත් කරන්න දෙයක් තියෙනවා. මේ නිවන් දකින්න අමාමහ නිවන් සුව අත්පත් කරගන්න කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල කරන්න වෙනවා. ඉතින් ඒක නොකර බෞද්ධ රාමුව ඇතුළේ ඉන්න තමයි අර මිල සූත්‍රය හදාගත්තේ. ඒ වගේ දෙයක් තමයි මේ පාලනය කරන්න බෑ කියන එක. පාලනය කරන්න එපා හරි කියන පාලනය කරන්න එපා. පාලනය කරන්න එපා සිතුවිලි පාලනය කරන්න එපා. හැඟීම් පාලනය කරන්න එපා. හිත පාලනය කරගන්න යන්න එපා. මොනවත් පාලනය කරන්න එපා. ඔය බලාගෙන ඉන්න. ඉතින් මේක විදර්ශනා විදිහට හරියට පුහුණු කරනවා, ජනප්‍රිය වෙනවා, කතා කරනවා, ඒ ගැන හරියට ප්‍රශ්නත් අහනවා. මේක විදර්ශනාව නම් නෙමෙයි. විදර්ශනාවේදී මොනවත් දිහා නිකම් බලාගෙන ඉන්නේ නම් නැහැ. ඒ බලාගෙන ඉඳීම කරන්නේ සිහිය සතිය පුහුණු කරන විට තමයි. ඔය බලාගෙන ඉඳීම කරන්නේ ඔය පැත්තකටලා බලන් ඉඳලා සතියේදී. මේ සතිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගත්තත් එකාංගයක් විතරයි. එකම අංගේ නෙවෙයි. තවංග 8ක් පුරුදු කරන්න තියෙනවා. ඊට කලින් 6ක් තියෙනවා. සතියෙන් පස්සේ තව අංගයක් තියෙනවා. එතකොට සප්ත බොජ්ජංග ගත්තාම ඒකත් එකාංගයක්. තවත් අංග 6ක් තියෙනවා. සතියට කලිනුත් අංග තියෙනවා. සතියෙන් පසුවත් පුහුණු කරන්න දියුණු කරන්න අංග තියෙනවා. මේ සතියෙත් මේ පුංචි කොටසක් පමණයි පැත්තකටලා බලා සිටීම. සම්පූර්ණ සතියමත් නෙමෙයි. සම්පූර්ණ සතිය ඊට වැඩිය වෙනස්. ඒත් මේ ආරම්භක අවස්ථාව. මේ ආරම්භක අවස්ථාව අවසාන අවස්ථාව විදිහට තමයි කතා කරන්නේ. මොකද පැත්තකටලා බලන් ඉඳීම තුළ ශික්ෂණයක් නැහැ. ඒකට සීලයක් ඕනෙත් නැහැ. වෙන විශේෂ සූදානමක් අවශ්‍යත් නැහැ. ඉන්න විදිහට ඉන්න පුළුවන්. එන එන දේවල් දිහා බල බල ඉන්නවා කියනවා. ඉතින් හැම වෙලෙම පේන්නේ නැහනේ. කාටද පැය 24ම ඒ විදිහට සියල්ල පේන්නේ? පේන්නේ නැහැ. නොපෙනෙන අවස්ථාවල ඕනෑතරම් අකුසල් වෙනවා, වෙන්නත් පුළුවන්, පව් කරනවා, කෙරෙන්නත් පුළුවන්. ඉතින් අර ටික වෙලාවක් බලනවා, අරවා මතක් වෙනවා. මතක් වුණාමත් ඒ ගැන පසුතැවෙන්නත් එපා. මතකයේ මතකයක් විදිහට බලන් ඉන්න කියන. හිතවතුනි මෙය මේ ඇත්තටම මේ එහෙම අනුකම්පා කරන්නත් ඕනේ. ඒකම මෙය නිකන් කෙමනක් වගේ. මේකට හරි ලේසියෙන් අහුවෙන්න පුළුවන්. විශේෂයෙන් බුද්ධිමත් අය භාවනාවට එන. ශ්‍රද්ධාව අඩු බුද්ධිය වැඩි ඇත්තන් හරියට අහු වෙනවා මේ කෙමනට. පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පාලනය කරන්නේ සිතිවිලිවත් හිතවත් මොනවත් නෙමෙයි. ඒව අපේ නෙමෙයිනේ. අපේ නොවන දේවල් අපි මොකටද පාලනය කරන්නේ? ඒක තේරුම් ගන්න. එතන තේරුම් ගන්න දෙයක් තියෙනවා. මේ අපේ නොවන දේවල් අපිට පාලනය කරන්න බෑ. දේව පාලනය කරන්න හදන්න කියන එකවත් එපා කියන එකවත් දෙකම නොදන්නකම නිසායි කියන්නේ. මේවා අපේ නෙවෙයි කියලා දැනගන්න ඕන. මේවා අපිට අයිතියක් නැහැ. මේ සිතිවිලි අපිට අයිතිත් නැහැ, හැඟීම් අයිතිත් නැහැ, කෙලෙස් අයිතිත් නැහැ, ඒවා උපදින හිත අයිතිත් නැහැ. මේ එකක්වත් අපිට අයිති නැහැ. අයිති නැති දේ අයිති නැහැ කියලා දැනගැනීමත් විපස්සනා. අනත්ත කියන්නේ ඒනේ. ඒ වගේ අපි අයිතිකාරයන් නොවෙමු. ආත්මීය සම්බන්ධතාවයක් නැහැ. මම මගේ කියලා සම්බන්ධයක් නැහැ. ආත්මීය ඥාතිත්වයක් නැහැ. ඇතිවන කිසිම සිතිවිල්ලක් එක්ක උපදින මොනම හැඟීමක් ක්ලේශයක් එක්කවත් ආත්මීය සම්බන්ධයක් නැහැ. හදාගන්නත් එපා. ඒ අවබෝධය ඕනේ. ඒ නිසා ආත්මීය සම්බන්ධිකුත් නැති අපෙත් නොවන දේවල් මොකටද පාලනය කරන්න යන්නේ? හැබැයි අපි අපිව පාලනය කරගන්න ඕන. අපෝ පාලනය කර ගැනීමයි අපිට අයිති නැති දේවල් පාලනය කර ගැනීමයි දෙකක්. ඉතින් මේ දෙකත් වෙන් කළා දකින්න බැරිකම මෝඩකම. භාවනා යෝගී ගුරුවරු පැත්තකින් තියන්න, භාවනා යෝගීෙකුටවත් දිගට භාවනා කරගන්න බෑ මේ අවබෝධය නැතුව, මේ වෙනස දකින්න නැතුව. අභ්‍යන්තර බාහිර දෙකේ වෙනස් මෙහෙම දෙකක් තියෙනවා. අජ්ජත්ත බහිද්ධා කියලා දෙකක් තියෙනවා. මේක සතියේ මූලිකම, සතිය පුහුණු වෙන, සිහිය පුහුණු කරන මූලිකම අවධියවල වටහා ගන්න ඕනේ කාරණයක්, වැටහෙන කාරණයක්. මෙයා බාහිර අභ්‍යන්තර කියලා දෙකක් තියෙනවා. බාහිර දේවල් මොනවද? මේ අත්දකින සියල්ල බාහිරයි. වේදනා බාහිරයි, ශබ්ද බාහිරයි, රූප බාහිරයි, සිතිවිලි බාහිරයි, ස්පර්ශ බාහිරයි, රස බාහිරයි, කෙලෙස් බාහිරයි, මේ සියල්ල බාහිරයි. අත්දකින කෙනා අභ්‍යන්තරයි. තමන් අභ්‍යන්තරයි. එතකොට මේ අරව පාලනය කරන්න බෑ, ඕනෙත් නෑ. ඒවා මර්ධනය කරන්න පුළුවන්, ඒවා පාලනය කරන්න බෑ. මර්ධනය විතරයි පාලනය බැරි නම් මොකටද ඒ සඳහා මහන්සි වෙන්නේ? තරහ නෙමේ පාලනය කරගන්න ඕනේ අපිව. තරහ ආවහම අපිට පුළුවන් වෙන්න ඕනේ අපිව පාලනය කරගන්න. ඒක පැත්තකින් තියලා අපි තරහ පාලනය කරන්න ගියොත් නම් මොන අවුලක් වෙනවද? ඒ එක්කම මෙතන පාලනය කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් ඇති වුණ තරහ ස්වභාවයෙන් නැති වෙලා යයි. ස්වභාවයට ඉඩ දෙන්න කියලා කියනවා නම් ලොකු අමාරුවක වැටෙනවා. තර එහෙම කෙනෙකුට වීරියක් ඕනේ නැහැ. දැන් විරිය ඉන්ද්‍රිය අවශ්‍යම නැහැ එහෙමනම්. අජ්ජත් සතිය ඕනේ නැහැ. තමන් දිහාට බලන සිහිය ඕනේ නැහැ. දැන් තරහ දිහා බලන සිහිය නේ ඕනේ. තරහ දිහා බල බල ඉන්නවා. තමන් දිහා නෙමෙයි බලන්නේ. හිතවතුනි, ඕන දෙයක් ඇති වුණාට කමනේ, අපේ නෙමෙයි, කොහෙන් එනවද දන්නේ නැහැ. හරියට මේ වැස්ස වගේ. වැස්ස කොහෙන් ආවද දන්නේ නැහැ, කොහාට ගියාද දන්නේ නැහැ. වැස්ස ඇති වුණු වලාකුල් කොහෙන් ආවද දන්නේ නැහැ. ඒ වලාකුල් වල ගමනාන්තය කොහෙද දන්නේත් නැහැ. උඩ බැලුවට පේන්නේත් නැහැ. වටපිට බැලුවට පේන්නේත් නැහැ. ඒ ඇත්ත. ඉතින් ඒවා මේ ආගන්තුකයි කියන්නේ ඒ නිසානේ. දහමේ කියනවා මේ හැම එකක්ම ආගන්තුකයි. ආගන්තුකයි කියන්නේ කොහෙන් එනවද කොහාට යනවද දන්නේ නැහැ. මේ මොහොතේ අමුත්තෙක් විදිහට ඉන්නවා. එපමණයි. ඉතින් අමුත්තන්ව පාලනය කරන්න අවශ්‍ය නැහැනේ. කොයි මොඩියද අමුත්තන් පාලනය කරන්නේ? ඒක මොන මොඩකමද? ආගන්තුකයන්ව පාලනය කරන්න යන්නේ එච්චර මොඩකමක්, එච්චර මානයක්, එච්චර මේ බොළඳකමක් තවත් නැහැ. මේ ඔය ආධ්‍යාත්මික විද්‍යාවේ භාගයකට වැඩිය කතා කරන්නේ මේ අමුත්තන්ව පාලනය කරන්නේ කොහොමද කියලා. යෝගවල යෝගී යෝග කිව්වම ඔය වරදව වටහා ගන්න එපා. මේ ඔය ආධ්‍යාත්මික යෝගීන් වැඩි හරියක් කතා කරන්නේ කොහොමද මේ අමුත්තන්ව පාලනය කරන්නේ කියලා. ඒකට එක එක ක්‍රම කියනවා. ඉතින් එයින් හෙම්බත් වුණු පිරිසක් තමයි පාලනයක් ඕනේ නැහැ කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දෙකොල්ලම ඉන්නේ අන්ත දෙකක. අමුත්තන්ව පාලනය කරන්න ඕනේ කියන අයත් ඉන්නේ ඒකාන්තයක, ඒ අය පාලනය කරන්න බෑ කියන අය ඉන්නේ තවත් අන්තයක. ඒතර දහම ඉන්නේ මැදුම් පිළිවෙතේ. මැදුම් පිළිවෙත මොකද්ද? මේවා ආගන්තුකයන්. අමුත්තන්. එයාය පාලනය කරන්න එපා. එයා නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරලා හොඳට හඳුනා ගන්න එයා අමුත්තන් බව. ඔබේ කවුරුවත් නොවන බව. ඔබේ මව් පාර්ශවයේ කවුරුවත් නෙමෙයි, පිය පාර්ශවයේ නෙමෙයි. හතර වර්ගයේටම අයිති නෑ මේ අය. මේ අමුත්තන්. ආ තැන දන්නෙත් නෑ, ගිය තැන දන්නෙත් නෑ. දැනගන්න පුළුවන් එකම දේ ඇවිත් යන බව පමණයි. දැය සිහිය පිළිබඳ භාවනාවේ වැදගත් පුහුණුවක්. සමුදය ධම්මානුපස්සීවා. ඇතිවෙන ස්වභාවයට අනුව දකින්න පුහුණුවෙන්. මෙතෙ හට ගන්නා ස්වභාවය දකිනවා. වය ධම්මානුපස්සීවා. නැතිවෙන ස්වභාවය, එන ස්වභාවය, යන ස්වභාවය. මේවා තමයි අමුත්‍යෙක් ගැන අපිට දැනගන්න පුළුවන්. වෙන මොනවද දැනගන්න බෑ අමුත්තන් ගැන. අමුත්‍යෙක්ගේ ස්වභාවය මොකද්ද? එනවා යනවා. ඉතින් මේ එන එනවා ඉන්නවා යනවා. ඒ කියන්නේ අපිට මුලින් පේන්නේ එනවා ඉන්නවා යනවා. එනවා ඉන්නවා යනවා. හැබැයි මේක බලබල ඉන්නකොට හොඳට තේරෙනවා ඉදීමක් නෑ, ඒමක් සහ යෑමක් පමණයි. ඒමක්, හේමක් හා යෑමක් පමණයි. ඊමක් සිටීමක් නෑ. යන්නේ තින්දි තමයි කියන්නේ සමුදය වය ධම්මානුපස්සී. මේ දෙකම එකට කිය. මුලින් කියන්නේ සමුදය ධම්මානුපස්සී. ඇතිවීමේ ස්වභාවය දකිමි. يعني එන ස්වභාවය මෙයා එනවා දකි. එනවා. ඊට පස්සේ මෙයා යනවා. ආපු අය යනවා. පැමිණෙන ස්වභාවය දකිනවා. නික්මෙන ස්වභාවය දකිනවා. ඉන්පසුව පේනවා මෙතන යෑමක් ඒමක් පමණයි, සිටීමක් නැත. සමුදය වය එකට ඊළඟට දකින්න. මේක එක ක්‍රියාවක් දෙකක් නෙමෙයි. එනවා යනවා කිව්වොත් දෙකක්. ඇවිත් යනවා, ඇවිත් යනවා, ඇවිත් යනවා, ඇවිත් යනවා. එකයි, එක ක්‍රියාවයි මෙතන තියෙන්නේ. එක ගමනියයි. හිතර මේ අය එහෙම දකින්න එක තමයි තියෙන්නේ. එහෙම දකිනවා අපි. අපිට පුළුවන් දකින්න මේ අමුත්තන් විදිහට දකිනවා. අපිට අයිතියක් නැහැ කියලා දකිනවා. මේ අයගේ ස්වභාවය මෙහෙමයි කියලා දකිනවා. මේ අයගෙන් ඇත්ත සැපක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එකක් දකිනවා. එහෙම කොහෙන් ආවද දන්නේ නැති, කොහාටද ආපහු යන්නේ දන්නේ නැති, මොකටද ආවේ දන්නේ නැති, ඇවිත් ඉන්නෙත් නැති කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙනවා නම් අපට සදාකාලික සැපක්, දුකක් නොවන සැපක්. ඒක මොන තරම් බොළඳද, මෝඩද? ඒ බවත් තේරෙනවා. මේ බවත් තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ලක්ෂණ තුනට තමයි ත්‍රිලක්ෂණ කියා කියන්නේ. ඔය ලක්ෂණ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත කියා. අනිච්ච, දුක්ඛ, අනත්ත. අනිච්ච දෙයින් තමයි කියන්නේ ඔය ඇවිත් යනවා, ඇවිත් යනවා ස්වභාවය. අනත්ත කියන්නේ මේ අය අමුත්තන්. අපේ කවුරුවත් නෙමෙයි. කවුරුවත් කරගන්නත් බෑ, කරගන්න ඕනෙත් නෑ. කරගන්නත් බෑ, කරගන්න ඕනෙත් නෑ. මේ එහෙම කෙනෙකුගෙන් සදාකාලික නෙමෙයි, සදාකාලයෙන් භාගයක හරි සැපක් ලැබෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒ මොන තරම් මෝඩ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු වෙන කෙනා විඳින්න වෙන්නේ දුකක්. ඒ ස්වභාවයක් දකින්න මේ අමුත්තන් ඉතිරි කරලා යනවා නම් ඉතිරි කරලා යන්නේ දුක පමණ, සැප නෙමෙයි. දුක පමණ ඉතිරි කරලා යන්නේ. දැන් මේ ඔන්නේ ඒ අමුත්තන් පිළිබඳව කරන්න තියෙන දේ. ඉතින් එතන මේ අය පාලනය කරන්න ගියොත් එකක්වත් කරගන්න බෑනේ. නිසා ඒ අය පාලනය කරන්න යන්නේ නැහැ. ඉතින් මේ අවබෝධයේ නැතිකම නිසා අපිට වෙන්නේ කොමත්ත අපි කලබල වෙනවා. එනේ නමුත්ත ගානේ කලබල වෙනවා. කලබල වෙලා අපි මොනව කරනවද නැද්ද කියලා අපිටම හොයාගන්න බැරි වෙනවා. අපි කරන්නේ මොනවද? ඇයි මේව කරන්නේ? අපිට මොකද වෙන්නේ? මොනවත් හොයාගන්න බැරි වෙනවා. එනේන අමුත්තා ගහන පදේට නටන්න පටන් ගන්නවා. අපි නැට්ටුවන් බවට පත් වෙනවා. ඒ නටන්නේ අපිට ඕනේ තාලෙකට නෙවෙයි. අල්ලන්නේ අපිට ඕනේ අඩවුත් නෙමෙයි. අර අමුත්ත ඇවිල්ලා ගහන පදේට. ඉතින් හැම අමුත්තෙකුටම ඇයි අපි ඉඩ දෙන්නේ ඒ අයට ඕනේ පද ගහන්න, තාල ගහන්න, වාදනය කරන්න. ඒක එක ප්‍රශ්නයක්. ඉතින් එහෙම ගැහුවොත් කමක් නැහැ. ඒ අය ඕනෑම පදයක්, ඕනෑම බෙර වාදනයක් ගැහුවට කමක් නැහැ. අන්න පාලනය කරන්න ඕනේ තැන. ඒ අය ගහන බෙරපද නෙමෙයි පාලනය කරන්න ඕනේ. ඒව පාලනය කරන්න බෑ අපිට. අපි හදන්නේ ඒව පාලනය කරලා හොඳ බෙරපද ඒ අයට කියලා ගහගන්න. හොඳ ශාන්ත, දාන්ත, පුණ්‍යවන්ත බෙරපද ගහන්න කියන. එහෙම ඒවා මිසු දන්නේ නෑ. සුත්ත කරන්න වෙන්නවත් ඒගොල්ලන්ට බෙරපද උගන්නන්න යන්නවත් ඕනේ නෑ. මොන පදේ ගැහුවත් ඒ ගහන පදයට අනුව නැටවෙන්න නොදී අපිට පුළුවන් වෙන්න ඕනේ අපව හසුරවා ගන්න, අපව නියාමනය කරගන්න. ඉතියට පාලනය කිව්වට වරදක් නැහැ. මේ පාලනය හොඳට තේරුම් ගන්න. අපි බෙර පාලනය කරන්න යන්නේ, වාදකයන් පාලනය කරන්න යන්නේ, ඒ තාල පාලනය කරන්නේ, බෙර පද පාලනය කරන්නෙත් නැහැ, එකක්වත් නැහැ. ඒවා අපිට අයිති නැහැ. පාලනය කරන්නේ ඒ අනුව අපිව, අපව නැටවෙනවා නම් අන්න නැටවෙන්න නොදී නිශ්චලව තියාගන්නේ කොහොමද? ඒ තමයි හපංකම. ශාන්තව, ශාන්ත පෙරපදයක් ගන්නකොට ශාන්තව ඉන්න පුළුවන්. ඒක අපේ හපංකම නෙවෙයි. ඒක හපංකමක් කියලා හිතනවාද? නින්ද යන ශාන්ත ස්වරයකින් ඔය ජමන් රාගයෙන් වගේ ශාස්ත්‍රීය තනුවකට ගීතයක් ගායනා කරන විට, වාදනයක් කරන විට නැලවිලා නින්දට පත් වෙන එක කොහොම හිතගත හදවත ශාන්ත තත්ත්වයට පත් වෙන එක අපේ හපංකම නෙමෙයි. එහෙම එහෙම බුද්ධි ළමයි කොච්චර හපන්නුද කියනකොට නිින්ද යනවනේ. ඒකේ දරුවේ හපංකම නෙමෙයි. හපංකම කුමක්ද? මොන තාලෙ ගැහුවත් ඒ තාලෙට අනුව නැටවෙන්න නොදී ඉන්න එක. මෙහෙම ඉන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අපව අපේ අතපය බැඳලා ඔන්න කොහේ හරි තිබ්බොත්, අතපය බැඳලා හෙලවෙන්න බැරි වෙන්න තිබ්බොත් නම් එහෙම නැටවෙන එකක් නැහැ. නැටන්න බෑනේ. ඉතින් ඒට පාලනයක් කියන්න නම් අමාරුයි. හැබැයි එහෙම හරි කමක් නැහැ. මේ පාලනය කරන්න පටන් ගන්න ඕනේ කොතනින්ද කියලා. يعني පාලනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්න ඕනේ කොතනින්ද කියා හඳුනා ගන්න අතපය බැඳගෙන හිටියට කමක් නැහැ. එතකොට එහෙම නැත්තම් හිතෙනවනේ නටනකොට මේ අත අත එහෙට මෙහෙට යනවා, දෙපා නැමෙනවා, මණ්ඩි හැදෙනවා, ඔළුව එහාට මෙහාට හෙලවෙනවා. එතකොට මේවා තමයි නටන්නේ කියලා හිතෙනවනේ. මේ අත් දෙක තමයි නටන්නේ. ධනීස් තමයි මණ්ඩි හැදෙන්නේ. පා දෙක තමයි නටන්නේ, ඔළුව තමයි නටන්නේ කියලා හිතනවනේ. හැබැයි ඒක ඇත්තද පුරුදු කියලා දැනගන්න නම් කරන්න තියෙන හොඳම දේ මේවා බැඳලා දාලා තියෙන එක. මේවට හෙලවෙන්න, නැටවෙන්න බැරි වෙන විදිහට ඉර කරලා බැඳලා දාලා තියෙන එක. ඒ තමයි සීලේ කරන්නේ. ශික්ෂාපද වලින් සීලෙන් කරන්නේ ඒ කාර්යය තමයි. අතපය බැඳලා දානවා, ඇහ බඳිනවා, කන බඳිනවා, නාසය, දිව, ශරීරය, අතපය ඔක්කොම බැඳලා දානවා. එහෙම භෞතික වශයෙන් තිරිංග දාන්න පුළුවන් හැම දෙයකටම තිරිංග දානවා සීලෙන්. එහෙම එහෙම තියෙනවා. දැන් අතපය ඇඟිලි මොනවත් හොලවන්න බෑ. බෙල්ල හොලවන්නත් බෑ, ඔළුව හොලවන්නත් බෑ, දණි සොලවන්නත් බෑ, උකුල හොලවන්නත් බෑ, උකුල පද්දන්නත් බෑ, වලලු කර මොනවත් බෑ. එතකොටත් අර බෙර ගහනවා. දැන් බෙර ගහILLා නැවතිලා නැහැ නේ. වේගරිද්ම බෙර ගහනවා. ඒත් නැට වෙනවා. දැන් නැට වෙන්නේ නැහැ කියලා හිතනවා. නැට වෙනවා. අන්න එතකොට තේරෙනවා මේ නටන කෙනා වෙනම තැනක ඉන්නේ. නටන කෙනා ඉන්නේ අතේ පයේ නෙවෙයි, ඇහි කනෙත් නෙවෙයි. ඒ බව තේරෙන්නේ නැට වෙනවා කියා අපිට පේන හැම දෙයකටම නටන්න බැරි වෙන්න තිරිංග දැම්මට පස්සේ. එහෙම නොදත් පුළුවන් තේරුම් ගන්න. හැබැයි තිරිංග දැම්මට පස්සේ ලේසි. ඇඟෙන් එනවා නැටෙන් නැටවීම. නර්තනය එනවා ඇඟෙන්. ඒ ගහන රිද්මේට ඇහෙන රිද්මේට අනුව නර්තනයක් එනවා ඇඟෙන්. ඒක ඇතුලෙන් එනවා. ඇඟෙන් කියන්නේ ඇතුලෙන් එනවා. අන්න එයාව තමයි හඳුනගන්නට. එයාව හඳුනගන්නේ නැතුව අර ඔක්කොම විකාර කර කර ඉන්න පුළුවන්. පෙරපල්ල දාන්න පුළුවන්. වාදකයන් ඉරේට දාන්න පුළුවන්. අතපය බැඳගෙන ඉන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ වගේම මේ නටනට ඉන්නත් පුළුවන්. පාලනයක් ඕනේ නැහැ කියලා ඔය නටනට ඉන්නවා. එතනින් ප්‍රශ්නේ විසඳෙන්නේත් නැහැ. දැන් අර අතපය මේ වලට මේ ලනු වලින් තිරිංග දාන්න නැතුව මනසින් තිරිංග දාන්නත් පුළුවන්. දැඩි අදිෂ්ඨානයකින් කෙලවෙන්න දෙන්නේ නැහැ කියලා ඉන්නවා. ඒකත් මනසින් තිරිංග දැමීම. එයත් හොඳයි. නමුත් ඊනුත් සම්පූර්ණයෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කොහොම හරි මේ කොයි ක්‍රමයකට හරි තමන්ව පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් අර නැට්ටුවව තමයි පාලනය කරන්නේ. වාදකයා නෙමෙයි, බෙර ගහන කෙනාවත්, බෙරේවත්, රිද්මේවත් ඒකක්වත් නෙමෙයි පාලනය කරන්න ඕනේ. මේක නැට්ටුවෙක් ඉන්නවා කියන එක අපි අඳුනගන්න ඕනේ. නැට්ටුවෙක් නෑ මෙතන තියෙන්නේ. වාදකයක්, බෙර ගහන කෙනෙක් විතරයි, බෙරයක්, රිද්මයක් විතරයි. ඉතින් ඒවයි මොනවද පාලනය කරන්නේ? ඔය ආගෙන ඉන්න එකයි තියෙන්නේ. නෑ, ඒක සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක්. මේ මිත්‍යා දෘෂ්ටියට වැටුනොත් ලේසියෙන් ගොඩේමක් නැහැ. හරි අමාරුයි ගොඩේන්න. ඒ පාලනයක් නෑ කියන මිත්‍යා දෘෂ්ටියට වැටුනහම ගොඩේන්න ලේසි නෑ. ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා අඳුනගන්නත් අමාරුයි. අඳුනගත්තොත් මේ ගොඩේන්නේ මේ මිත්‍යා දෘෂ්ටියක්, මිත්‍යා දෘෂ්ටියක් විදිහට හඳුනාගන්න අමාරුයි. ඒ සඳහා සම්මාදිට්ඨියක් ඕනේ. මේ සම්මාදිට්ඨියනේ දිට්ඨිය කියලානේ හිතන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියට. එතකොට කොහොමද බෑ? සාමාන්‍ය කෙනෙකු ඔය අඳබාල කාම භෝගී කියලා දහමේ කියන කෙනෙක්ට මිත්‍යා දෘෂ්ටියද සම්මා දෘෂ්ටියද ඒක ප්‍රශ්නයක්වත් නැහනේ. ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය. හැබැයි මිත්‍යා දෘෂ්ටියක් කියලා තියෙනවා. මේක වැරදි සම්මා දෘෂ්ටියට එන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ මනුස්සයට. මනසේ ඉන්නේත් මිත්‍යා දෘෂ්ටි, ඉපදුනෙත් මිත්‍යා දෘෂ්ටි, ජීවත් වෙන්නෙත් මිත්‍යා දෘෂ්ටි. ඉතින් බොහෝ විට මැරෙනකොට මැරෙන්න වෙන්නෙත් මිත්‍යා දෘෂ්ටියක, මිත්‍යා දෘෂ්ටියක. හැබැයි දැන් මේ ඇත්තන් හිතනවනේ මේක සම්මාදිට්ඨිය කියලා. මේ කිසිවක් පාලනය කරන්න නැතුව බලාගෙන සිටින සම්මාදිට්ඨිය කියලා. විපස්සනාව කියලා. ඒ අය හිතන් ඉන්නේ ඒක සම්මාදිට්ඨිය. එතකොට මිත්‍යාදිට්ඨියකට සම්මාදිට්ඨිය ලේබලය ඇලෙව්වට පස්සේ ඒ මිත්‍යාදිට්ඨියෙන් ගැලවෙන එක ලේසි නෑ. අර කලින් පිරිසට ලේසි. දිට්ඨියක් තියෙනවද නැද්ද අදන් නැතුව හේ මිත්‍යා දිට්ඨියක ඉන්න කෙනෙකුට ලේසි සම්මා දිට්ඨියට එන්න. මොකද ඒ ඇයිට මිත්‍යා දිට්ඨිය පිළිබඳ දිට්ඨියක් නැහැ. තියෙන්නේ මිත්‍යා දිට්ඨියක්. හැබැයි මිත්‍යා දිට්ඨිය ගැන දිට්ඨියක් නැහැ ඒ ඇයිට. දැන් මේ දෙවෙනි ආධ්‍යාත්මිකයි කියන පිරිසට මිත්‍යා දිට්ඨිය ගැන දිට්ඨියක් තියෙනවා. මේක සම්මා දිට්ඨිය කියලා. එතකොට ලේසි නෑ බේරෙන්න. ඉතින් හිතවතුනි මේවා තේරුම් බේරුම් කරගන්න නම් අපිට ලොකු සිහිබුද්ධියක් තියෙන්න වෙනවා. දැන් කවුද ඇවිල්ලා අපිට මේවා එකින් එක තෝරලා බේරලා දෙන්නේ? එහෙම නැහැ. ඉතින් ශාස්ත්‍රඥ වහන්සේ හිටියනම් අපිට කියලා දෙයි, අපිට අහන්නත් පුළුවන්කම තියෙයි. නමුත් දැන් එහෙම නැහැනේ. ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙම දේශනා කළා, එහෙම දේශනා කරා කිය කියනේ මේ හැම දෙයක්ම අපිට ඇහෙන්නේ. ඒ නිසා මේ ශාස්ත්‍රඥ වහන්සේ එහෙම දේශනා කරා කියලා ඇහුණු පමණින්, එහෙම පොතක තිබුණු පමණින් ආයෙන ඒක ඇත්ත කියලා ගන්න බැහැයි කියන එකයි පේන්නේ. එහෙම ගන්න බෑ. එහෙම පොතක තිබ්බ පමණින් ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙම දේශනා කළා කියලා, එහෙම නැත්නම් අපේ කනට ඇහුණු පමණින් කවුරු හරි එහෙම කියනවා, එයින් ඒ කියන දේ ඇත්තක් ධර්මයක් කියලා ගන්න බෑ. අපිට හොඳ සිහිබුද්ධියක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ සියුම් වචන එහාට මෙහාට මේ වචන පෙරලලා එහෙන් වචනයක් මෙහෙන් වචනයක් එකතු කරලා තමන්ට කරගන්න බැරි දෙයක් කාටවත් කරන්න බෑ කියලා ඒක ජනගත කරනවා නම්, සමාජගත කරනවා නම්, විශ්වගත කරනවා නම්, එහි තියෙන සාවද්දි බව, මිච්ඡාව, අවිද්‍යාව හඳුනාගන්න අප දක්ෂ වෙන්න ඕන. පාලි වචන වලට රැවටෙන්න එපා. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා කියලා කිව්ව පමණින් රැවටෙන්නත් එපා, පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. හැබැයි ඒ වාක්‍යයට බරක් දාන්න එපා. මේවා අපිට අහන්න කෙනෙකුත් නෑ. ඇත්තටම කිව්වොත් කාගෙන් අහන්නද? මොකද්ද ඇත්ත, මොකද්ද බොරු කියලා එහෙම අහන්නත් නෑ කෙනෙක්. නැති නිසා තමා අපිටම සිදුවෙන්නේ. හිතවතුනි හැම දිනාටම මම කියන්නේ, හැම දිනාටම සිහිබුද්ධිය හදාගන්න, සිහි කල්පනාව හදාගන්න, විදර්ශනා නුවණ ඇති කරගන්න බලන්න. විදර්ශනාව කියන්නේ ওই පැත්තකට වෙලා බලාගෙන සිටීම නෙවෙයි, සිහියේ ආරම්භකම අවස්ථාව. සිහියත් එක්ක ලොකු ගමනක් අපිට යන්න තියෙනවා, දුර ගමනක් සිහියත් එක්ක යන්න තියෙනවා. එහි මේ පටන් ගැනීමම තමයි පැත්තකට වෙලා බලා සිටීම. සිහියත් එක්ක තව දුරට යනකොට තව ඊට වැඩිය බාහිර දුර කාර්යයන් කරන්න තියෙනවා සිහියෙන්. දැන් මේ පටන් ගන්න පළවෙනි පියවර විතරක් දැනගෙන මුළු ගමනම මේ ටික විතරයි, පැත්තකට බලා සිටීම විතරයි, සිහිය විතරයි අවශ්‍ය. සිහියෙන් තමයි හැම දෙයක්ම වෙන්නේ. එතකොට මේ සිහිය කියන්නේ අටෙන් එකක්. ඒ අටෙන් එකනුත් පැත්තකට වෙලා බලා සිටීම තවත් අටෙන් එකක් වෙන්න පුළුවන්. අටෙන් එකෙන් අටෙන් එකක්වත් නැති තරම් දෙයක් ලොකුවට ගන්න යන්න එපා. එයින් ගතීතු දේ ගන්න අතාරින්න, අතෑරලා ගමනක් තියෙනවා යන්න. එක තැන ඉන්න නෙමෙයි, පැත්තකට වෙලා බලා ස්ටීමෙන් වෙන්නේ එක තැන ඉන්න. මුකුත් කර කියා ගන්න බැරි කෙනෙකු වෙනවා. ඔය බකන් නිලාගෙන ඉන්න කෙනෙකු වෙනවා. සාමාන්‍ය ජීවිතයේ තත්ත්වයේ ගැටලුවක් වෙනවා. සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාශීලීත්වය නැති වෙලා යනවා. එහෙම කෙනෙකු ඕනතරම් නිදර්ශන මේ හිතවතුන්ට ඇති. එයා භාවනා කරනවා කියනවා. කරන්නේ මොකද්ද? ওই පැත්තකට එලා බලාගෙන සිටින. අනිත් අය පොල් ගන්නවා, මෙයා පැත්තකට එලා බලන් ඉන්නවා. අනිත් අය දර පළනවා, පැත්තකට එලා බලන් ඉන්නවා. අනිත් අය උයනවා, පැත්තකට එලා බලන් ඉන්නවා. අනිත් අය කනවා, මෙයා කනවා. ඒක පැත්තකට එලා බලන් ඉන්නේ නැහැ. ඉතින් මේ සාමාන්‍ය ජීවිතේටත් මෙය අවහිරයක්, අකර්මණ්‍ය වෙනවා. ආධ්‍යාත්මික ගමනක් නම් ඇත්තෙම නැහැ. දැන් මේ කාරණේ මේ පමණට අවධාරණය කළේ විදර්ශනාව කියන්නේ ගැඹුරු දෙයක්. ඒට අවශ්‍ය එක උපකරණයක් පමණයි නිරීක්ෂණය එක උපකරණයක් පමණයි. ඒ උපකරණය තිබ්බට විදර්ශනාවක් වෙන්නේ නැහැ. ඒ උපකරණයෙන් අපි විදර්ශනා කරන්න ඕන. කළොත් තමයි විදර්ශනා වෙන්නේ. සතිය තිබ්බට විදර්ශනා වෙන්නේ නැහැ. සතියෙන් සතිය විදර්ශනා කරන මට්ටමට දියුණු කරගෙන ඒ විදර්ශනා කරන්න ඕන. ඒතර මූලිකම විදර්ශනාව තමයි අර මේ හැම අත්දැකීමක්ම ආගන්තුකේ කියා බැලීම. මේ මූලිකම විදර්ශනා විදර්ශනාවේ මූලිකම කොටස. මේ හැම අත්දැකීමක්ම ආගන්තුකේ. ඇවිත් යනවා. මුලින් පේන්නේ ඇවිල්ලා ඉඳලා යනවා. ඊට පස්සේ ඇවිත් යනවා. එයා ගෙන්න සැපක් නෑ. අපි හිතුවත් එයා තෑගි බව ගණන් වෙන්නේ කියලා රැවටෙනවා. විඳින්න වෙන්නේ දුකක්. තිබ්බ සාමයක් අරගෙන යනවා. ඊළඟට මේ අය අපේ කවුරුවත් නෙමෙයි. මේ නෑදෑ ගමනක් ආපු ගමනක් නෙමෙයි. මේ නෑදෑ ගමන් නෙමෙයි. සමේ අනත්තයි. මේ විදිහට දකින්න. ඒකට ඒක තමයි විදර්ශනාවේ ආරම්භය. සතිය ආරම්භය ගැන කතා කරා. විදර්ශනාවේ ආරම්භය ගැන සාකච්ඡා කළා. ඕනෑම මොහොතක අනපේක්ෂිත සිදුවීමක් වෙන්න පුළුවන්. එතනදී තීරණයක් ගන්න වෙනවා. ස්ථානෝචිත ප්‍රඥාව අවශ්‍ය වෙනවා. වැදගත්ම දේ අපි දක්ෂ වෙන්න ඕනේ අපිව සංසුන් කරගන්න, පාලනය කරගන්න. එකම දේ එච්චරයි. අනිත් අය පාලනය කිරීම, අනිත් දේවල් පාලනය කිරීම එක වෙනම කාර්යයක්. දක්ෂයි කියන්නේ තමන්ට තමන්ව පාලනය කරගන්න පුළුවන්කම. සිතවිලිත් නෙමෙයි, හැඟීමුත් නෙමෙයි, වේදනත් නෙමෙයි, මොනවත් නෙමෙයි. ඒවට මුහුණ දෙන කෙනා මොන බෙරපදේ ගැහුවත්, මොන උඩැක්කිය ගැටපෙරේ වාදනය කළත්, මොන විදිහේ වාදකයෙක් ආවත්, තාලයේ කුමක් වුවත්, තමන් නැට්ටුවෙකු නොවී සිටීම, තමන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම, මම නැට්ටුවෙකු නොවෙමි. ඔබ මොන පදේ ගැහුවත් මම නැට්ටුවෙකු නොවෙමි. මේ තමයි විදර්ශනා යෝගියාගේ අලුත් අනන්‍යතාවය. එයා ඕනේ පදයක් ඇහෙන ඕනේ පදයක් ඇඟට දැනෙන ඕනෑම තාලයකට කියන්නේ කුමක්ද? මම ඔබේ නැට්ටුවෙකු නොවෙමි. මේ තමයි මන්ත්‍රය. මන්ත්‍ර භාවනා කියනවනේ. මන්ත්‍රයක් කරගෙන දිගටම ජප කරන. ඒතර මේ හොඳ මන්ත්‍රයක්. දැනගෙන කියනවා. ඒක මොන පදේ ගැහුවත් මොන විදිහේ උඩ අඩව්වල් දන විදිහේ පද ගැහුවත් අපිට පුළුවන් වෙන්න ඕනේ නටන්නට උන්ට. නැට වෙන්න යන බව දැකලා ඉතින් හරි ශික්ෂා පද වලින් හරි විලංගු දාලා නැට වෙන්න නෙදී. එහෙම ඉන්න කෙනාටයි අර විදර්ශනාව කරන්න පුළුවන් වෙන්නේ. මේ කාරණා තුන ගැන සැලකිලිමත් වෙන්න, ඔළුවට ගන්න, පපුවට ගන්න, හදවතට ගන්න, අවධාරණය කරගන්න, ධාරණය කරගන්න, එහි කිසියම් ගතයුත්තක් තියෙනවා කියා හැඟෙනවා නම් හිතවතුනි, ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒ අදිෂ්ඨානයත් එක්ක අපි බලමු මේ මොහොතේ මොනතරම් ඒ කාරණා වළංගුද, මේ මොහොතේ සජීවීද, මේ මොහොතේ මොනතරම් බෙරපද ඇහෙනවද, නැට්ටුවන් කී දෙනෙක් මේක ඇතුලේ නටන්න වෙස් බඳිනවද, නැටෙන්න යනවද, අර බෙරපද පාලනය කරන්නද යන්නේ, නැත්තම් නැට්ටුවව අපිට පාලනය කරගන්න පුළුවන්ද කියා. ප්‍රමුඛ ස්ථානය හැම විටම දෙමු අපව අසුරවා ගැනීමට. ඒ අදිටනින් අද නිදසුනට නිදසුනක් වැඩසටහනින් සමුගනිමු. මේ වැඩසටහන සඳහා සම්පූර්ණ සහයෝගය, අනුග්‍රහය, උපකාරය ඒ ලබා දෙන සෑම දෙනාටම නිලබ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ කෘතවේදීත්වය, ඒවගේම මේ වැඩසටහනට සම්බන්ධ වී සිටි සියලු දෙනාටමත්, මෙන් ප්‍රයෝජන ගන්න හැම දෙනාටමත් කෘතඥතාව. හිතවතුනි, නැට්ටුවෙකු නොවෙමු, නැට්ටුවන් නොවෙමු. හැම දෙනාටම සිතක්ම, ශාන්තියක්ම, යහපතක්ම වේවා.